නැවතත් සාධනාදයක් පවත්වමු. තිසරණ සහිත සීල සමාදානයේ සඳහා සබ්ධ නගර නමස්කාරයේ කියන
නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
බුද්ධං සරණං ගච්ඡාමි
බුද්ධං සරණං
ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ဒုတိယံපි සංඝං සරණං
ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි නීති සරණ සහිත වූ පංච සීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණබර කාරුණික පින්වත්නි නව වර්ෂය උදාවන මේ වෙලාවේ ඒ ආරම්භමක් ඇටියට ලෝකාග්‍රලෝතුරුවමාමෑනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අපසභියස මල් පහන් සුවඳ දුන් සිසිල් පැම්බේ ගිලන් පස පූජාවන් ගෞරවයෙන් තැන්පත් කරන්නට යෙදුණා. එයත් පස තැන්පත් කළ සියලු පූජාවන් ලෝතුරු අනන්ත ගුණ විසේ පූජා පවත්වන මේ වෙලාවේ පළමුකොට ලොවක් සනසා වදාළ මටද සැනසීමේ මග උදා කර දුන් මගේම ශාන්තිනායක තිලෝගුරු අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට තුන් ලෝ වාසී සත්වයාගේ සංසාර දුක්ගිනි නිවාලන අමා දිය දහරක් වන් නවලෝතුරා ශ්‍රී සද්ධර්මයට සදහම් මගින් නිවී සැනසුණු ආර්ය උත්තම මහා සඟරුවනට මාගේ ජීවිත පූජාවෙන් වන්දනාව නමස්කාරය වේවායන දහසින් තුනුරුවනට නමස්කාර වේවායන දහසින් සාදු කියන්න. තුන්ලොවක් සැනසූ ලෝතුරු අමාමෑණි බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේදා අසරණයන් සොයාගෙන ගොස් පිහිට වූවාක් මෙන් දුකට පත්වුවන් ඉන් නිදහස් කළාක් මෙන් මට දනුකම්පාකුට මට දනුග්‍රහ පිණිස පිළියල කොටක් පස තැන්පත් කරන ලද මේ සියලු පූජාවන් මා කෙරෙහි අනුකම්පාවෙන් ගෞරවයෙන් පිළිගනිත්වා ඉවසා වදාරත්වා මින් උපදනා කුසල පුණ්‍ය සම්පත්තිය උතුම් නිර්වාණ සාන්තිය පිණිස නිවන් ලබනාතුරු දෙලව ශාන්තිය රැකවරණය පිණිස හේතු වාසනා වේවායන දහසින් අත්පස තැන්පත් කරන ලද සියලු පූජාවන් ලෝතුරු අනන්ත ගුණයට පූජා කරමි. පූජා වේවා පූජා වේවා යන දහසින් සාදු කියන්නේ. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් අද දළෝ වැඩවසන ශාරීරික උද්දේශික පාරිභෝගික වූ ත්‍රිවිධ චෛත්‍ය රාජානන් වහන්සේලා යම් තැනක වැඩ සිටීද ඒ සියලු තැන්හි වැඩ සිටින ත්‍රිවිධ චෛත්‍ය රාජානන් වහන්සේලාට මාගේ වන්දනාව නමස්කාරය වේවා කියලා සාදු කියලා. අනන්ත සංසාරේ පුරා මේ මොහොත දක්වා දැන නොදැන උතුම් බුදුරුවනට සදාමුරුවනට මහා සංඝරුවනට යම් වරද ප්‍රමාද දෝෂයක් වුණි නම් ඒ සියලු වරදට සමාවෙත්වා දෙවනුවද තෙවනුවද මට සමාව ලැබේවා යන අදහසින් තුනුරුවන් සමා කරවා ගැනීමට සාදු කියමි. සංසාර සාගරයෙන් ඊතර වනු කැමති ගුණබර නෙනවත් කාරුණික පින්වත්නි ශ්‍රී සද්ධර්මයේ තමයි අපි ලැබපු ලොකුම ලාභය. ලෝකේ අපි සොයන විවිධ ලාභ තියෙනවා. ඒ හැම ලාභයක්ම එකතු වුණා ජීවිතයේ යම් දවසක ඒ හැම දෙයකින්ම සතුටක් සුවයක් ලබන්න බැරි දවසක් වෙනවා. මොන මොන ලාභ සම්පත් නැති වුණා සද්ධර්ම ලාභය ජීවිතයට තියෙනවා නම් එතන සැනසෙල්ල තියෙනවා. බුදුරජාණන් වහන්සේද එදා අනේ පිඬු සිටුපුත් කාල සිටුපුත්‍රයාණන් අරබයා දේශනා කොට වදාලා පතම්‍යාලේක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි ඵලං වරං මේ ලෝකේ යම් කෙනෙක් චක්‍රවර්ති රාජ්‍ය ලැබයිද සක්විති රාජ්‍ය ලැබයිද තුන් ලෝක අධිපති බ්‍රහ්ම රාජයා වේද ඒ බ්‍රහ්ම සම්පත්තිය චක්‍ර සම්පත්තිය චක්‍රවර්ති සම්පත්තිය ලෝකේ තුල සැපතක් වුණා බුදුරජාණන් වහන්සේ ඒ සැපතක් කොට වර්ණනා කරන්නේ නේ එසේ උන්වහන්සේ වර්ණනා නොකරන්නේ අද චක්‍රවර්ති රාජ්‍ය සම්පත්ති දින චක්‍රවර්ති රජුරු හෙට මියැදිලා තිරසනෙක් වෙලා පෙරේතෙක් වෙලා නිර්සතෙක් වෙලා උපදින්න පුළුවන් හේතුව තියෙනවා. චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය අපායෙන් කෙලවර වෙන්න පුළුවන්. සක්විති රජකම සහම්පති බ්‍රහ්ම රාජයා වෙලා උපන්න එයත්තෝ අපා දුකින් මිදුණු අය නෙමෙයි. ඔය මිදින සැපය අතහැරිලා මතු දිනක අපායේ දුක් විඳින්නන් බවට පත් වෙන්න පුළුවන්. දිනක් බුදුරජාණන් වහන්සේ ආනන්ද සාමීන් වහන්සේ සමග මහා මග වඩින වෙලාවක නොනැවති දින ගණනාවක් මුළුල්ලේ එක දිගට ගමන් කරන කඩි වැහෙනා දල කඩි වැහෙනා දැකලා උන්වහන්සේ නතර වෙලා බොහෝ වෙලාවක් බලාගෙන හිටියා. ඉතල උන්වහන්සේට සිනාවක් මතු වුණා. ලෝතුරා බුදුවරු නිකාම්ම හසිතුප්පාදේ සිනහ පහල කරන්නේ නැහැ. ලොකු අර්ථයක් අරුතක් ඇතුවමයි බුදුවරු සිනහ පහල කරන්නේ. මේ දුටු ආනන්ද සාමීන් වහන්සේ දැනගත්තා මොකක්දෝ ලොකු අර්ථයක් ඇති බුදුරජාණන් වහන්සේ සිනහ පහල කළේ. එනිසා උන්වහන්සේගෙන් මේ ගැන විමසීමක් කළා සුදුසු වෙලාවේ. උන්වහන්සේ විමසූ ආනන්ද දුටුවද ඒ කඩි රැහෙන. එහෙමයි ස්වාමීනි, දැන් දින ගණනාවක් මුළුල්ලේ ගමන් කරන කඩි රැහෙන. ආනන්ද ඔය කඩි රැහෙනේ බ්‍රහ්ම රාජයා වෙලා නූපන් කෙනෙක් නේ. අද මේ අය විස කඩි වෙලා උපන්නට පෙර ආත්ම භාවයක හැමෝම බ්‍රහ්ම රාජයා වෙලා බ්‍රහ්ම සම්පත්තියක් විඳා. අනුනාන්සේ මතක් කළා තුන් ලෝකට අධිපති බ්‍රහ්ම රාජයා වෙලා උපන් අය පස්සේ කාලෙක දල කඩි බවට පත් වෙලා. මේක තමයි සංසාරී ස්වභාවය. එහෙත් යම් කෙනෙක් වාසර නැවුණා, දිලිදු වුණා, දුප්පත් වුණා, සම්‍යක් දර්ශනයේට සම්මා දිට්ඨියට පැමිණියේ නම් මෙලෝ වශයෙන් සුරම්බට්ට වෙනි සුප්ප බුද්ධ වෙනි දුගී අසරණය වෙන්න පුළුවන්. එහෙත් යැයි නැවත කවදාවත් සතර අපායට වැටෙන්නේ නැහැ. සතර අපායට නොවන සුරක්ෂිත තැනක් තියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා යමෙකුට මේ සම්‍යක් දර්ශනයට සම්මා දිට්ඨියට පැමිණිය හැකිනම් ඔහු දිලින්දෙක් නොවේ, දුප්පතෙක් නොවේ. ඔහු සංසාරේ සිව් අපායෙන් මිදුණු සුරක්ෂිත ආත්ම භාවය ඇති උත්තම භාවයට පත්වෙච්ච කෙනෙක් හැටියට උන්වහන්සේ විසින්ම හඳුන්වා දුන්නේ. ඒ සම්‍යක් දර්ශනයට පැමිණෙන අනුපිළිවෙල වැඩපිළිවෙල අපි පසුගිය දින කීපෙම කතා බහ කළා. එදා අපි නිදර්ශනයක් පින්වතුන්ට මතක් කළා. ටිකක් මේ සතිය පුරාවටම හිතන්න විමසන්න කියලා. දැන් අපි නැවත වතාවක් මෙන්න මේ නිදර්ශනයම පාදක කරගෙන මේ සම්‍යක් දර්ශනයට පැමිණෙන්නට ඕන කරන නුවණ දැනුම මොන වගේ විය යුතුද කියලා අනුමාන තරමක හෝ දැනීමක් දැකීමක් ඇති කරගන්න පුළුවන් වුණොත් බොහෝම ප්‍රයෝජනවත් වේවි. අපේ නිදර්ශනයේදී පළඟෙටියක පිළිබඳවයි මතක් කළේ. අපි නැවත මේ සතිය පුරාම හිතා බැලූ, විමසා බැලූ ඒ නිදර්ශනය නැවත වතාවක් අපි සිහි කරගෙන විමසා බැලීමක් කළහොත් පළඟෙටියා අහං දැල්ල පිළිබඳව ඇති කරගත් දැක්ම හරිද වැරදිද කියලා අපි ප්‍රශ්න කළොත් දැන් පින්වතුන් උත්තරයක් හොයාගෙන තියෙනවා වැරදි කියලා. අපි නැවත විමසීමක් කළොත් ඇයි වැරදි කියන්නේ? මොකක්ද හේතුව කියලා ඇහුවා. සමහර විට ඒකටත් උත්තරයක් ඇති. පළඟෙටිය සැප ඇති තැන, සැප උපදින තැන, සොඳුරු තැනක්, මధుර තැනක් හැටියට දකින්නේ ඒ බඳු තැනක් නොවන නිසා. සැප නූපදින, දුකම උපදින, රුදුරු පහසක් ඇති තැන, සොඳුරු පහසක් ඇති සැප වින තැන හැතැනක් හැටියට ඇති කරගත්ත දැක්මයි වැරදි. මේකයි වැරද්ද කියලා ඒ ප්‍රශ්නයටත් උත්තර තියෙනවා. අපි නැවත විචාරීමක් කළොත් මෙතන තියෙනවා පළඟෙටිය දුක හැටියට දකින, අලගටියා දුක හැටියට නොදැක්ක, ඒ දුක උපදවන හේතුවක් කිනිදැල්ල. ඊළඟට ගිනිදැල්ලට පැනීම නිසා, ගිනිදැල්ලේ ස්පර්ශය ලද නිසා දැවීමෙන් පිළිස්සීමෙන් ඇතිවෙච්ච දුකක් වේදනාවක් මරණයේ අත්දැකීම ලබනවා අල්ගෙටිය. දැන් මෙතන තියෙනව නේද විමසිය යුතු කරුණා. මේ ඔබ දුක කියලා හඳුන්වන්නේ කොයිකද? අපට පැහැදිලිව ප්‍රකටව දැනෙනවා දැවීම පිළිස්සීම නිසා පළඟටියා විඳින මරණයේ අමිහිරි වේදනාව දුකයි කියලා. ඒක දුක තමයි. එතකොට ගිනිදැල්ල ගැන මොකක්ද අපේ කතාව? ඒකට මොකක්ද කියන්නේ? ඒක සැපදායක තැනක්ද දුක්ඛදායක තැනක්ද? ගිනිදැල්ල සැපදායක තැනක් නෙවෙයි. දුක දානය කරන, දුක උපදවන තැනක්. හැබැයි මෙන්න මේ දෙපළේ වෙනස හඳුනා ගන්නවා. ගිනිදැල්ල දුක ස්වභාවකට ඇති තැන. සැබවින්ම ගිනිදැල්ල කාටවත්ම ගිනිදැල්ල විසින් දුක ඇති කරවන්නේ. කවුරු හරි ගිනිදැල්ල ඇල්ලුව සැපතක් උදා කරලා දෙන්නේ නැහැ. හැබැයි ගිනිදැල්ලට අත තියුව දැවීමේ පිළිස්සීමේ දුක ඒකාන්තයෙන් නිරායාසයෙන් විඳින්නම වෙනවා. පහන් දැල්ල අල්ලලා ඒකෙන් සොඳුරු පහසක් සිසිලක් කිසිවෙකුට කිසි කලක ලබන්න පුළුවන් කමක් නැහැ. ගිනිදැල්ල තිබියදීම දැවීමෙන් ඇති වෙන දුකෙන් මිදී ඉන්න පුළුවන්කම තියෙනවා. ගිනිදැල්ලෙක් තියෙන බියකරු බව, දුක්ඛදායක බව නැති කරන්න බෑ. අපි ප්‍රශ්නයක් ඇහුවොත් දුක නැති කරගන්න කුමක්ද මෙහිදී කළ යුත්තේ මෙන්න දර්ශනය තුල කියලා කෙනෙක් කියන්න පුළුවන්. පහන් දැල්ල නිවල දැම්මම හරින කියලා. පහන් දැල්ල නිවුව පළඟටිය පිච්චෙන්නේ නැහැ නේ කියලා. ඒක ප්‍රායෝගික නෑ. මේ ගිනි දැල්ල නිවුනට තවත් දැල්ල කොහේ හරි ඇවිලෙන. ලෝකෙ ගින්න නැති කරන්න බෑ. ගිනි නැති කරන්න බෑ. ලෝකෙ ගින්න තියෙනවා. තියෙන්න ඕන. එනිසා පහන නිවීම නෙවෙයි කලකටේ දුකින් මිදලා ඉන්න තියෙන වැඩ පිළිවෙල. ඒ පළඟටිය දැවිලා පිළිස්සිලා ඒ නිසා වේදනාව විඳින්නේ. අපි පිළිවෙලින් කල්පනා කරලා බලමු. පළඟටිය මිහිරි දුක් වේදනාවක් විඳින්නේ පිළිස්සුම නිසා. පිළිස්සුමේ පහන් දැල්ලට පැනපු නිසා. පහන් දැල්ලට පැන්නේ ඇයි? එක ලස්සනයි සුදුරුයි කියලා ආසාවෙන් දැක්ක නිසා. පහන් දැල්ලට තණ්හාව උපන්නේ ඊට හේතුවක් තියෙනවා. අහන් දැල්ලි රුදුරු බව, නපුරු පහස, දුක උපදවන සුළු බව නොදන්නාකම නිසා. එහෙනම් අද පළඟැටියා විඳින දුකට නොදන්නාකම හා තණ්හාව කියන සාධකයේ මූලික වෙලා තියෙනවා. දැන් පළඟැටියා මෙන්න මේ සාධක දෙක ඉවත් කරගත්තා. පළඟැටියාට ගිනි දැල්ල තිබියදීම දැවීමෙන් තැවීමෙන් මිද දුකින් මිදී සුවපත්ව ඉන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් අපි කතා කළ මේ කරුණු ටික හොඳින් ධාරණය කරගන්න ඕන. මේ ඔස්සේමයි අපි ධර්ම පිළිබඳව නැවත නැවතත් හිතන්නේ. දැන් මෙතනදී අපට ප්‍රශ්නයක් මතුවුණා. පළඟැටියා දුක් විඳින්නේ ඇයිද කියන කාරණාව. දැන් අපි අපේ දිහාවට හැරුණොත් අපිත් මේ ලෝකේ මේ තුන් ලෝක සත්වයෝ ආර්ය භූමියට පත් නොවුණු හැම සතෙක්ම දුක් විඳින සත්වයෝ. ඒ දුක් විඳින ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඇයි අපි දුක් විඳින්නේ? ඇයි අපට දුකම උරුම වෙලා තියෙන්නේ කියලා බැලුවොත් හොයාගෙන විමසාගෙන ගියොත් අපි එදා කතා කළා පළඟැටියා වගේම අපි වරදවා ඇති කරගත් දැක්ම මූලික වෙලා තියෙනවායි කියලා. ඒ වැරදි දැකීම නිසා තණ්හාවෙන්, මානයෙන්, දෘෂ්ටියෙන් අපි යමක් අල්ලගෙන තියෙනවා. තෘෂ්ණා, දෘෂ්ටි, මාන. තව වචනයකින් කිව්වොත් මම, මගේ, මගේ ආත්මය. මම කියනකොට මානය, මගේ කියනකොට තෘෂ්ණාව, මගේ ආත්මය කියනකොට දෘෂ්ටිය. ඒ තෘෂ්ණා, දෘෂ්ටි, මාන කියන තුනකින් අපි අල්ලලා තියෙනවා. කාම වශයෙන්, ditthi වශයෙන්, අත්තු අත්වාදු වශයෙන් සීලන්නට උපාදාන හතරක් තියෙනවා. කාම උපාදාන, ditthi උපාදාන, අත්වාදු උපාදාන, සීලබ්බතු උපාදාන. මේ උපාදාන හතරෙන් තුනක්ම මේ සම්‍යක් දර්ශනයේ පැමිණෙනකොට නැති වෙනවා. සෙසු මාර්ග ඵලවලින් කාම කියන උපාදානය විතරයි අත්හර ගන්න වෙන්නේ. ditthi උපාදානය, tattavada උපාදානය, සීලබ්බත උපාදානයත් කියන මේ ආත්ම කොට දකින මේ දෘෂ්ටිය අතහැරෙනවා. පළමු වරට ඇත්ත දකිනකොට. එතකොට අපි තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මානෙන් කුමක් අල්ලපු නිසාද අපට ජරා, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, අප්‍රියන්හායික් වීමේ, ත්‍රියංගෙන් වෙන්වීමේ, කැමති දේ නොලැබීමේ දුක ලැබිලා තියෙනවා. දැන් ඔන්න සමාන කරගන්න පළඟෙටියා ගිනි දැල්ලට පැනපු අවස්ථාවට සමානයි අපි තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් යමක පහස ලැබීම. ඒ අල්ලපු නිසා තෘෂ්ණා දෘෂ්ටිමානයෙන් ගත් නිසා ඒකේ ප්‍රතිඵලය තමයි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේන දුක්ඛ දෝමනස් උපායාස කියනවා. ගිනි දැල්ලට පැනපු නිසා පිච්චිලා ඇති වෙන වද වේදනා ටිකට සමානයි අපි දුක කියලා කතා කරන ජාතිති දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිති දුක්ඛෝ මරණම්පි දුක්ඛං අක්තියේ සම්පයෝගෝ දුක්ඛෝ තියේ විප්පයෝගෝ දුක්ඛෝ යම්කිච්ඡං නලබති තම්පි දුක්ඛං. මේ කියන සියලු දුක්ඛ දාහයන් ගිනි දැල්ලට පැනීම නිසා පිච්චීමෙන් හටගත්ත දෙයට සමානයි. මේක ලෝකේ අපි හැමෝටම දැනෙන දුක. දැන් මේ දුක ආවේ තෘෂ්ණා දෘෂ්ටිමාන කියන හේතු නිසා. නිදර්ශනයේදී ගිනි දැල්ලට පැනපු නිසා. ගිනි දැල්ලේ පහස ලද නිසා. දැන් මේ පළගැටියා තෘෂ්ණාවෙන් පහස ලබන්න හැදුවේ ස්පර්ශ කරගන්න හැදුවේ ගිනි දැල්ල. අපි මොනවාද තෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් මානයෙන් අල්ලන්න හදලා තියෙන්නේ, අල්ලගෙන තියෙන්නේ? අන්න එතනට කියනවා පංච උපාදානස්කන්ධා කියලා. පංච උපාදානස්කන්ධය, පංච උපාදානස්කන්ධය මොකද්ද? පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප උපාදානස්කන්ධෝ, සංඤ්ඤෝ උපාදානස්කන්ධෝ, සංඛාර උපාදානස්කන්ධෝ, විඤ්ඤාණ උපාදානස්කන්ධෝ, රූප වේදනා සංඤ්ඤා සංඛාර විඤ්ඤාණ. මේ උපාදානස්කන්ධයන්ට කියනවා දුක කියලා. පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒකට හොඟ වචන තියෙනවා, සක්ඛාය කියලා කියනවා. නොයෙක් නොයෙක් නම් තියෙනවා. දුක කියලා කියන කොටත් ඒකට කියනවා. සංයුත්ත නිකාය කන්ද සංයුත්තය පෙරල්ල බැලුව පංචපාදානස්කන්ධයට විවිධ නම් තියෙනවා. භාර, බර. භාර කියලා වචනයකුණු මේ ස්කන්ධ පහ නම් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන්ගෙන ඒ ප්‍රතිඵලය හැටියටයි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ විඳින්නේ. මෙතනදී අපට ගැටලුවක් එනවා. තුන්ලෝ ධාතුවම, තුන්ලෝක සත්වයෝම මේ ස්කන්ධයන්ටයි ඇලුම් කරලා තියෙන්නේ. තුන්ලෝ ධාතුවේහි හැම තැනකම මේ ස්කන්ධ පහ සමානව ලැබෙන්නේ නැහැ. අරූපී බ්‍රහ්ම ලෝක හතරෙදි රූප උපාදාන ස්කන්ධය නැහැ. වේදනා උපාදාන ස්කන්ධ, සංඥා උපාදාන ස්කන්ධ, සංඛාර උපාදාන ස්කන්ධ, විඥාන උපාදාන ස්කන්ධ කියන මේ ස්කන්ධ හතර තියෙනවා. අසඤ්ඤ තලයට එනකොට වේදනා සංඥා සංඛාර විඥාන කියන සතර නාමස්කන්ධයම නේ රූපස්කන්ධය විතරයි තියෙන්නේ. ඒ අසඤ්ඤතලේ. එතනින් මෙහා රූපී බ්‍රහ්ම ලෝක 15යි දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකයයි සතර ආපායයි. මෙහෙම තැනකම ස්කන්ධ පහම තියෙනවා. ස්කන්ධ පහම යෙදෙන තැන් වලට කියනවා පංචවෝකාර භවකේ. ස්කන්ධ හතරක් තියෙන තැන් වලට කියනවා චතුවෝකාර භවකේ. රූපස්කන්ධයේ පමණක් ඇති අසඤ්ඤ තලයට කියනවා ඒකවෝකාර භවකේ. එතකොට යම් කෙනෙක් මේ එක ස්කන්ධයක් පිළිබඳව හෝ තෘෂ්ණාවෙන් හෝ දෘෂ්ටියෙන් හෝ මානයෙන් හෝ බැඳුනා නම් එයා ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දෝමනස්යෙන් මිදිලා නැහැ. එක ස්කන්ධයකට ඇල්ම තිබුණත් ඇති. දැන් අපිට ඇතිවෙන ගැටලුව තමයි විසඳාගත යුතු තැන තමයි පළමු කොට අර නිදර්ශනයට අනුව පහන් දැල්ල යම් ස්වභාවයකද තිබුණේ. පහන් දැල්ල කාවවත් දවන්න පුළුස්සන්න පහන් දැල්ල උත්සාහයක් නැහැ. පහන් දැල්ලට පණින අයයි දවා පුළුස්සාගෙන දුක් විඳින්නේ. මේ පංච උපාදානස්කන්ධය කවුරු හරි තණ්හාවෙන් දෘෂ්ටියෙන් මානෙන් ගත්තොත් දුක් විඳින්න වෙයි. ජාති වශයෙන් ජරා වශයෙන් ව්‍යාධි වශයෙන් මරණ ශෝක පරිදේ දුක් දුන්නස් වශයෙන් පංච උපාදානස්කන්ධය ඇතත් ඒ තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් නොගැටහොත් පහන් දැල්ල තිබුණත් ඒකට තණ්හාවෙන් පණින්නේ නැත්තම් පළගැටිය. පළගැටියට වෙදින්න දුකකුත් නැහැ. පළගැටිය තියෙන දුකින් මිදෙනවා. පංච උපාදාන ස්කන්ධය තිබුණත් එහි උපාදානය ඉවත් කරගත්තොත් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගන්න උපාදානය ඉවත් කරගත්තොත් දුකින් මිදුණා කියලා. පළවෙනි දවසේ මා මතක් කළා මතක ඇති බුදුහාමුදුරුවන්ගේ බුදු සිරිත තුල ජරාව තිබෙනවා. ආනන්ද මගේ කය දිරාගිය ගැලක් වගේ. බුදු සිරුර බොහෝ වාරවල ලෙඩ වුණා. ආනන්දහාමුදුරුව මතක් කළේ ආන අනේ බුදුහාමුදුරුවනේ මට ධර්මය අමතක වෙලා ගියා. දිසාවන් පවා අමතකව ගියායි. ඒ තරම් බලවත් උන්වහන්සේ රෝගාතුර. ව්‍යාධිය එතන තියෙනවා. කුසිනාරාවිදි මරණය පිරුණක් ගන්න සිදු වුණා. ජාති ජරා ව්‍යාධි මරණයක් තිබුණා. හැබැයි උන්වහන්සේලා දුකින් මිදිලා. අන්න පංච උපාදානස්කන්ධයට දුකක් කියලා කියන්නේ ජරාව ව්‍යාධිය මරණය ස්වභාව කොට පවතින. ස්වභාව කොට පවතින. දැන් ගිනි දැල්ල දැවීම තැවීම පිලිස්සීම ස්වභාව කොට පවතින. හැබැයි ඒකට කවුරුරි අත දුන්නොත් විතරයි. නැත්තම් ඔය තෙල් තියෙනකන් පත්තු වෙලා නිවිලයි. ඒකට දර දාන්න නැත්තම් තෙල් දාන්නේ නැත්තම් පහන් දැල්ල ඒ හේතු තියෙනකම් පැවතිලා නිවිලයි. මේ ස්කන්ධ පරම්පරාව තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් උපාදාන කරගත්තේ නැත්තම් දර තෙල් පිදුරු තන ගොම එකතු කළේ නැත්තම් ඒකින් නිවිල යනවා. නිවිල බවත් උන්වහන්සේ දන්නවා ඒකාන්තයෙන්. විහාර දේශනා කරන සූත්‍රයක උන්න මහා ගිනි ගොඩක් දැල්වෙනවා. මේ දැල්වෙන ගිනි ගොඩට කලින් කල වරින් වර වියලි තන, වියලි ගොම, වියලි දර, වියලි පිදුරු එකතු කරනවා. ඒ තා කල් මේ ගිනි ගොඩ නොනිවි දැල්වෙනවා. ඔන්න යම් දවසක මේ ගින්නේ තියෙන ආදීනවය දැකලා නපුරු බව දැකලා යම් කෙනෙක් තීරණය කරනවා අද ඉඳලා මේ මොහොතේ ඉඳලා මම මේ ගින්නට පිදුරු දාන්නේ නැහැ, තනකොළ දාන්නේ නැහැ, ගොම එකතු කරන්නේ නැහැ, දර එකතු කරන්නේ නැහැ, නතර කළා. දැන් නතර කළා, මුකුත් එකතු කරන්නේ නැහැ. හැබැයි තාම ගින්න ඇවිලිනවා. ගින්න ඇවිලෙද්දිම අර අමුද්‍රව්‍ය එකතු කිරීම නතර කළ කෙනා දන්නවා තව නොබෝ වෙලාවකින් ඒකාන්තේ මේ ගින්න හේතු ප්‍රත්‍ය නොලැබීමෙන් නිවියන්නේය කියලා. නිවෙන්න කලින්ම දන්නවා ඒකාන්තයෙන් නිවෙනවා කියලා. මෙන්න මේ වගේ තමයි රහතන් වහන්සේ යම්තාක් මේ ස්කන්ධ පරම්පරාවේ පැවැත්ම උදෙසා තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් උපාදානයෙන් කර්මාදී දේ රැස් කළා නම්, ඒ කියන්නේ දර තෙල් මේකට ඉස්සන ඒ තත්කල් පැවතුනා. යම් දවසක මේ උපාදානස්කන්ධයන්ගේ දුක්ඛ ලක්ෂණය ජරාව, ව්‍යාධි, මරණය ස්වභාව කොට ඇති බව දැකලා මේකට මම මෙහි පැවැත්මට ප්‍රත්‍ය එකතු කරන්නේ නැහැ කියලා අතහැරියෝ, අන්න එදාට උන්වහන්සේලා දුකින් මිදිලා. හැබැයි ගින්න ඇවිලෙනවා තාම. ඒත් උන්වහන්සේලා දන්නෝ ඒකාන්තයෙන් නොබෝ දිනකින් මේ ගින්න නිවි යන්නේ කියලා. ප්‍රත්‍ය සිඳීමෙන් මේ ගින්න නිවි යන්නේ කියලා. බුදුපතේ බුදු මහරහතන් වහන්සේ ළඟේ ස්කන්ධ උපදීය තියෙනවා. පූර්ව කර්මයෙන් හටගත්ත ඒ කර්ම ශක්තිය ආවිසේ පවතින තාක්කල් ස්කන්ධ උපදීය පවතිනවා. ස්කන්ධයන් නිසා, රූපස්කන්ධය නිසා ඇති වෙන දුකක් වේදනාවක් ඇත්නම් ඒක විඳිනවා. හැබැයි උන්වහන්සේලා දන්නව නැවත කවදාවත් මේ කර්ම ආයුධයේ ගෙවීමෙන් අනතුරුව මේ ගින්න නිවිලා යනවා. ආපහු නම් නිවිලෙන්නේ නැහැ. එනිසා උන්වහන්සේලා කියනවා අභීතව නත්ති දානි පුනබ්බව. නැවත මට පුනබ්බවයක් නැහැ කියලා. එතකොට ඔන්න අපි හොයාගන්න ඕන පහනේ තියෙන දුක්ඛ ලක්ෂණය, දුක උපදවන ස්වභාවය අපට පැහැදිලි. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද? ඒක පාදල්ල වගේ කොහොමද ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක උපදවන්නේ? සොයාගත යුතු විමසාගත යුතු තැන ඉතන වෙනවා. අපි මෙන්න මේ ශාසනය තුල මෙන්න මේ අදහස ටික වරද්දවාගත් බවක තමයි ගිහි පැවිදි දෙපාර්ශ්වයේම ඉන්නවා පෙනෙන්නේ. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව කතා කරන්නේ සත්ත්ව පුද්ගල ආත්ම පදනමක ඉඳගෙන. කියන්නේ මට අයිති පුද්ගලයාට අයිති රූපස්කන්ධයක් තියෙන රූපයක් තියෙනවා බබයක් පමණ. මා තුළ වේදනාව හට ගන්නවා. මා තුළ හැඳිරීම් සිද්ධ වෙනවා. මම විවිධ දේ කල්පනා කරනවා. මම විවිධ දේ දැනගන්නවා. පංච උපාදානස්කන්ධය පුද්ගලයෙකුට අයිති පුද්ගලයෙකු තුල ක්‍රියාත්මක වෙන ධර්මතාවයක් හැටියටයි අපි දකින්නේ. එතකොට ඒ මත තමයි දුකක් කතා කරන්නේ. අපි දුක දකින්නේ පුද්ගලයෙකුගේ ඉපදීම දුකයි, පුද්ගලයාගේ දිරීම දුකයි, පුද්ගලයාගේ ලෙඩවීම දුකයි, පුද්ගලයාගේ මරණය දුකයි, පුද්ගලයෙකුට සිදුවෙන අප්‍රියන්හායිත්වීම දුකයි, පුද්ගලයාගේ ප්‍රියන්ගෙන් වෙන්ව යාම දුකයි, පුද්ගලයා කැමති දේ නොලැබීම දුකයි. දැන් බලන්න පහන් දැල්ලට සම කරන්න පුළුවන් දර දැවීමෙන් පිළිස්සීමෙන් ගෙන වද වේදනා තිබ. පහන් දැල්ලා එකක්. පහන් දැල්ලේ දැවීම නිසා හටගත්ත දුකාර එකක් නේ. වෙනස තේරෙනවද? මෙතනත් අපි පංච උපාදානස්කන්ධයම පුද්ගල වශයෙන් අරගෙන එහි ඉපදීම දිරීම ලැබවීම මරණය ශෝක පරිදේව දුක් දුම්නස්සිත දුක හැටියට බලන කතා කරන බව තමයි ලෝක සමාජයේ බහුලව පේන තියෙන්නේ. මේ දැක්ම තුල කවදාවත්ම සම්‍යක් දර්ශනයට පැමිණි කෙනෙකුත් නැහැ, කවදාවත්ම කෙනෙක් පැමිණෙන්නේ නැහැ, පැමිණෙන විදිහකුත් නැහැ. ඒ මේ පංච උපාදානස්කන්ධය කියන යථාර්ථය හඳුනාගත්තා නම් දැකගත්තා නම් එතන සත්ත්ව පුද්ගලාත්ම භාවයේ දෘෂ්ටිය අපහැරෙන්න ඕන එක. දුක පිරිසිඳ දැක්ක කියලා කියන්නේ සත්ත්ව පුද්ගල ආත්ම මම මගේ මම කියන මගේ කියන එහෙම නැත්නම් මගේ ආත්මය කියන දෘෂ්ටියෙන් මිදුණු තැන වෙන්න ඕන. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය අපට හමු වෙන්න ඕන සත්ව නොව පුද්ගල නොව ආත්ම නොව බව. ඉබඳු තැන සත්ව නොව පුද්ගල නොව ආත්ම නොව ස්කන්ධ බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරයන් වහන්සේලා මහරහතන් වහන්සේලා මම මගේ ආත්ම වශයෙන් තෘෂ්ණා දෘෂ්ටි මානේ නොගෙන අතහැරී ස්කන්ධ පරම්පරාවක් පවතින අනුපාදා පරිනිර්වාණය දක්වා. දැන් මට වගේම උන්වහන්සේලාටත් කයක් තියෙනවා. විඳින්, හැඳින්, කල්පනා කිරීම, දැනගැනීම් තියෙනවා. හැබැයි උන්වහන්සේලා මම මගේ ආත්ම වශයෙන් මේක අල්ලලා නැහැ. උදාහරණය නිදර්ශනය ගිනි දැල්ල ඇවිලෙනවා. මේක සොඳුරුයි ප්‍රියයි මනාපයි සපගෙන දෙනවා කියන වැරදි දැක්මෙන් ඉවත් වෙලා බලන් හිටියා. පැත්තකට වෙලා ගිනි දැල්ල බලාගෙන ඉන්නවා. දැන් ගිනි දැල්ලට පණින්න යන්නේ නැහැ. ගිනි දැල්ල තියෙනවා. ගිනි දැල්ල තියෙනවා. පළමේ තියෙන දුකින් මිදිලා නැහැ කියලා කියන්න පුළුවන් කාටද? පළමේ තියෙන දුකින් මිදිලා දැන් පිච්චෙන්නේ. පිච්චෙන්නේ නැති නිසා දුකින් හඳන්න වෙන්නේ නැහැ. මැරෙන්න වෙන්නේ දුකින් නෙමෙයි. පංච උපාදාන ස්කන්ධය තිබියදී රහතන් වහන්සේලා දුකින් මිදෙනවා. ජාති දුකින්, ජරා දුකින්, ව්‍යාන් දුකින්, මරණ දුකින්, ශෝක පරිදේය දුක්ඛ දෝමන සූපායාස. රූපං පරිජානාති, වේදනං පරිජානාති, සංඥා පරිජානාති, සංඛාරේ පරිජානාති, විඥානං පරිජානාති. මේ රූපාදී ස්කන්ධයන් පිරිසිඳ දකිනකොට 70% දකිනකොට ගිනි දැල්ලේ ස්වභාවය දෙකගත්ත දැනගත්ත පළඟැටියා වගේ. මේ රූපාදී ස්කන්ධයන්ගේ 70% දැකගත්තාම දැනගත්තා. මොකද්ද වෙන්නේ? පරිමුච්ඡති රූපං පරිමුච්ඡති වේදනා පරිමුච්ඡති සංඥා පරිමුච්ඡති සංකාර පරිමුච්ඡති විඥාන. රූපයෙන් මිදෙනවා, වේදනාවෙන් මිදෙනවා, සංඥාවෙන් මිදෙනවා, සංකාරයෙන් මිදෙනවා, විඥානයෙන් මිදෙනවා. නිදහස් වෙනවා. ඉදරින් නිදහස් වෙනකොට තව මොනවද නිදහස්? පරිමුච්ඡති ජාතිය ජරා මරණේන සෝකේ පරිදේවේ දුක්ඛේ දෝමනස්සේ උපායාසි. පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි සියලු දුකින් මිදුනේ යයි කියමි. සියලු දුකින් මිදුනේ යයි කියමි. අනේ ගිනි දැල්ල තියෙනවා. පළඟැටිය දුකින් මිදියා. පංච උපාදානස්කන්ධය තාම පවතින අනුපාදා පරිනිර්වාණය දක්වා සෝ උපදිශේෂ ස්කන්ධ උපදී ඉතුරුයි. ඒ නිදිලා රූපේ මම මගේ මගේ ආත්මය කොටගෙන නැහැ. වේදනාව සංඥාව සංඛාරේ විඥානේ මම මගේ මගේ ආත්මය කොටගෙන නැහැ. ඒ නිසාම පරිමුච්ඡති ජාතිය ජරා මරණය සෝකේ පරිදේවි දුක්ඛේ දෝමනස්සේ පායාසී. පරිමුච්ඡති දුක්ඛස්මාති වදා. සියලු දුකින් මිදලා නිදහස්සෙලා. එහෙනම් මේ සියලු දුකින් අපිටත් නිදහස් වෙන්න මේ අල්ලාගත්ත දේ අතහරින්න ඕන. අල්ලාගත්ත දේ අතහරින්න අල්ලාගත්තේ මොනවද කියලාවත් හිතාගන්න ඕන දැනගන්න. අල්ලගත්තේ දේ ස්වභාවයේ යම් තරමකට හෝ හඳුනගෙන අල්ලගත්තේ දේ අතාරින්න. දැන් අපි දන්නේ නැහැ අල්ලගෙන ඉන්නේ මොනවද කියලා. අපි අල්ලගත්ත දේවල් අතහරින්න හදන්නේ බැරි විදිහට. එනිසා මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මෙන්න මේ පුද්ගල භාවයේ මත පිහිටලා කරන පරිශ්‍රණයෙන් ඉක්ම වාගිය අනාත්ම දර්ශනයකට එන්නම වෙනවා. අනාත්ම ධර්මයක් හැටියට මේ පංච උපාදානස්කන්ධය දැන හඳුනා ගන්න වෙනවා. අනාත්ම ධර්මයක් හැටියට පංච උපාදානස්කන්ධය දැක ගන්නවා කියන්නේ මමවත් මගේවත් මගේ ආත්මයවත් සත්වයෙක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නොවන පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් හැටියට මේ පංච උපාදානස්කන්ධය දැන හඳුනා ගන්න වෙනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධය හඳුනා ගන්න කොහොමද? අන්න ඒ සඳහා අපි පෞද්ගලික මතවාද අදහස් වලට නොගියෙමු. බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කළ ධර්ම න්‍යායන් ධර්මෝපදේශයන් මතු කර ගන්නවා. මේ ධර්ම තුල එළපිල්ලක් පාපිල්ලක් තරම්වත් අපට එකතු කරන්න දෙයක් නෑ. සියල්ල සරුවක්ඥ වූ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අපට තියෙන්නේ අදාළ තැනට තව තැනකින් යමක් ගේන්න විතරයි. මේ සූත්‍රයේ විමසනකොට තවත් සූත්‍රයකින් කරුණු මෙතනට ගේන්න විතරයි තියෙන්නේ. අපට එකතු කරන්න දෙයක් නෑ. ඒ නිසා මේ පංචපාදානස්කන්ධය පිළිබඳව කළ දේශනාවන් පිළිබඳව විමසලිමත් වෙන්න ඕන. සංයුත්ත නිකායේ තුන්වෙනි පොත කන්ද සංයුත්තේ හැම කෙනෙක්ම ටිකක් පරිශීලනය කළ යුතු විමසා බැලිය යුතු ධර්මෝපදේශයන් ඇතුළත් සූත්‍ර ගණනාවක් ඒ පොතේ තියෙනවා. ඒ ටික දැනගත්තොත් කියවගත්තොත් හොඳා කරුණු තේරුම් ගන්න පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ දේශනාව මේ පිළිබඳව කිවන්දු කියලා. දැන් අපි දන්නවා දුක කියලා කතා කරනකොටම අපි අදහසක් ඇති කරගන්න ඕන. මේ කතා කරලා තියෙන්නේ එක්තරා විපාකමය අවස්ථාවකට යම් හේතු නිසා හටගත්ත ධර්මතාවයකට. දැන් මාර්ගිනි මැලේක නිදර්ශනයක් උපමාවක් වෙන්නවා. මෙතෙක් කාලයක් දිගටම මේ ගින්න පවතින දර පිදුරු ගොම තන එකතු කරලා. ඒ කියන්නේ මේ ප්‍රත්‍යයෙන් තමයි ගින්න හටගන්නේ. ගින්න පවතින්නේ. දැන් කවුරු හරි ගින්නට ඒ අනුද්‍රව්‍ය පවතින ඕන කරන අනුද්‍රව්‍ය යෙදීම නතර කළොත් දැන් ඉඳලා දාන්නේ නැහැ. හැබැයි ඉස්සෙල්ලා දාපුවා තියෙනවා. ඉස්සෙල්ලා දාපු දරක් තියෙනවා. වියලි ගොමක් තියෙනවා, වියලි තනක් තියෙනවා, වියලි දරක් තියෙනවා. ඒව තියෙනකම් ගින්න තියෙනවා. ඒ හේතු අවසන් වෙනකම් ගින්න තියෙනවා. හැබැයි අලුතෙන් එකතු කරන්නේ නැහැ. ඒ කියන්නේ අතීත හේතු පෙර මේකට අනුද්‍රව්‍ය එකතු කළ නිසා දැන් ගින්න පවතින. දැන් අමුද්‍රව්‍ය අලුතෙන් එකතු නොකළොත් එකතු නොකළා පෙර මීට පෙර ඒ තීරණයට එන්න පෙර එකතු කළ අමුද්‍රව්‍ය තාම එතන තියෙන තා ඒව තේරෙකම් ඉන්නේ නැවිලිනු. ඒ වගේ තමයි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ ස්කන්ධ පෙරේ පුරාණ විදම් භික්ඛවේ කම්මා පුරාණ කර්මයෙන් හටගත්තේ මේ ජීවිතය කියලා කියන්නේ විපාකයක්. විපාකමය අවස්ථාව පුරු කර්මයෙන් හටගත් විපාකමය අවස්ථාව. ඒ විපාකය ඒ විපාකයට හේතු විපාකයෙන් හදලා දුන්නු දේ එනම් හේතු නිසා හටගත්තන යමක් ඒ හේතු පවතිනකම් ඒ ධර්මතාවය පවතින කවුරුවත් පවත්වනවා නෙමෙයි කාර්යවත් කැමැත්ත මත පවතිනවා නෙමෙයි අර දාපු දර ගොම තන පිදුරු ටික තියනකම් ගින්න පවතින දැන් කවුරුවත් ඒ ගින්න පවත්වනවා නෙමෙයි මේ හේතු ප්‍රත්‍ය ඇති තාක්කල් ඒ ගින්න පවතින අන්න අනාත්මතාවය කියලා කියන්නේ බගේ එක ආත්ම ප්‍රත්‍ය කියලා කියන්නේ නැවත නැවත ඒ ගින්න පවතින දර එකතු කරන ගොම එකතු කරනවා දත්තන එකතු කරනවා පිදුරු එකතු කරනවා බොහෝ කලක් ගින්න පවතින දැන් එකතු කිරීම නතර කළා හැබැයි පෙර එකතු කරපු දේවල් තාම තියෙනකම් බැල් වෙනවා ඒ වගේ මෙන්න මේ ජීවිතය ආර්ය අනාර්ය භාවය තුල තියෙන වෙනස තමයි දෙපළේම මේ ස්කන්ධ පැවැත්ම තියෙනවා අනාර්යෝ ඒ ස්කන්ධ පරම්පරාව නැවත නැවතත් බොහෝ කලක් පවත්වන්න ඕන ගොම දර පිදුරු තන වෙන කුසල කුසල කර්ම එකතු කරන කුසල කුසල කර්ම යන්තාවක් ඇද්ද ඒ තාක්කල් මේ ආත්ම සංතතිය දිකට පවතින යම් දවසක මෙන්න මේකේ ආදීනව දැකලා කර්මක්ෂය කළා නම් ඔන්න දැන් දර දාන්නේ තෙල් දාන්නේ ගොම දාන්නේ පිදුරු දාන්නේ නතර කරා හැබැයි පූර්ව කර්ම නිසා හටගත්ත මේ ස්කන්ධ සංයුතිය ස්කන්ධ පරම්පරාව යම් වෙලාවක් පවතිනවා අර හේතු ප්‍රත්‍ය කර්ම ආයු පවතිනක ඒක කවුරුවත් පවත්නවා නෙමෙයි එතකොට හේතු ප්‍රත්‍යයෙන් පවතිනවා අන්න ඒ ධර්මතාවයයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ දැක්ම අවසාන දැක්ම ඒක අනුපාදා පරිනිර්වාණේ දරාඳුරු කිදුරු ගොම අවසන් වෙලා ගින්න නිවෙනවා වගේ නිවි යාමට කියන අනුපාදා පරිනිර්වාණේ දර නොදවන්න ගොම නොදවන්න තන පිදුරු නොදවන්න තීරණය කළ අවස්ථාව සෝ පරිශේෂ නිබ්බාන කියලා කියන එහෙමනම් දැන් අපට තියෙන හොයාගන්න මෙන්න මේ බඳු අනාත්ම ධර්මතාවයක් තුළ සත්පුද්ගල ආත්ම නොවන ඒ විපාක වශයෙන් පවතින පංච උපාදානස්කන්ධයේ කුමක්ද කියලා හොයාගන්න. ඉතින් අපි ඒ ටික දැන් කතා කරලා අවසන් කරන්නත් අමාරුයි. ඊළඟට දවසට අනිත් දවසට පංචපාදානස්කන්ධය මේ විපාක වශයෙන් ලැබෙන සම්තති හායච්ඡනික වශයෙන් පංචපාදානස්කන්ධය පිළිබඳව විමසා බැලීමක් කරලා අපේ විමර්ශනයේට විදර්ශනාවට ලක් වෙන විශේෂයෙන් හඳුනාගත යුතු එක්ෂණික මොහොතක් මොහොතක් පාසා සිදුවෙන ස්කන්ධ සම්ප්‍රතරක් තියෙනවා මොහොතක් මොහොතක් පාසා ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපද නිරුද්ධ වෙන ස්කන්ධ පරකුලක් තියෙනවා ඒ එක්සෙනික පැවැත්ම මත තමයි අපි සම්පතිය සම්මුතියක් දකින්නේ. මේ විදුලි බුබුල මීට පැය කිහිපයකට කලින් දැල්ලපු වෙලාවේ ඉඳලා තාම නොනිවි දැල්වෙනවා. අපට සම්මතේ නොනිවි පවතින විදුලි බුබුලක් ආලෝකයක්. හැබැයි මේක විදුලියෙන් බැලුවොත් මේක තියෙනවා නිවි නිවි දැල්වෙනවා. මුලින්ම මෙතනට ආපු විදුලි ඒකකය නම් දැවෙන්නේ තාම විදුලි මීටරේ කරකින විදිහක් නැහැ. විදුලි මීටරේ කරකිනවා කියලා කියන්නේ මෙතන විදුලි ඒකක දැවෙනවා. එහෙනම් මෙතන තියෙන්න ඕන මේ මොහොතේ දැවෙන විදුලි ඒකකයට ආලෝකයක් උපදිනවා. යම් විදුලි ඒකකයක් දවාගෙන ආලෝකයක් උපදිනවා. ඒ විදුලි ඒකකයේ අවසන් වෙනකොට ගෙවිලා දෙවිලා ඒකයෙන් හටගත්ත ආලෝකය නිවෙනවා. ඊළඟට මොහොතේ දැල්වෙන්න ඕන තවත් විදුලි ඒකකයක්. ඒ විදුලියේ දවාගෙන උපදින ආලෝකයක්. ඊළඟට මොහොතේ තියෙන තවත් විදුලි ඒකකයක් දවාගෙන එතකොට අපට පේන්නේ නැහැ, අපේ ඇසට පේන්නේ නැහැ නිවි නිවි දැල්වෙන බව. විද්‍යාත්මක ඇසකින් මේ පහන් ආලෝකය දිහා බැලුවත් නිවි නිවි දැල්වෙන බවක් තියෙනවා. නොනිවි දැල්වෙන ස්වභාවයේ සම්පති සම්මුති අවස්ථාව ඒ ඇතුළත තියෙන වේගයෙන් නිවි නිවි දැල්වෙන අවස්ථාව එක්සෙනික සම්පති අවස්ථාව. දැන් වේගයෙන් නිවි නිවි දැල්වෙන ධර්මතාවයක් නොවේ නම් සම්මතය අපට විදුලි බුබුලක් ගැන කතා කරන්නේ නැහැ. සම්මතයක් අපට හමු වෙලා තියෙන්නේ ඊට යටින් තියෙන පරමාර්ථයක් නිසා. සත්‍යයේ පුද්ගලයේ කෙනෙක් අපට හමු වෙලා තියෙන්නේ මේ ශනික සිදුවෙන ධර්මතාවය නොදන්නා බව මත. ඉහි පැවැත් නිසා. ඉතින් එතන හොයාගන්න ඒ සඳහා පිට තබමු. හද මේ උතුම් ධර්ම දානමේ පින්කමේ දායකත්වය අජන්ත පතිරණ මහත්මයා සමුදු නෝනා මහත්මිය ඒ දියණිය පුතුමන් මූලික වෙලා දායකත්වය දරාගෙන මේ ධර්ම දානමේ මේ පිරිසට ලෝකයට බිදාහදා දුන්න මේ උතුම් ධර්ම දානමේ පින ධර්මදේශනාමයේ පින අපි හැම දිනාට ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සැප වෙන දින උතුම් නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. මේ සිදු කරගත් උදාර කුසලය උදාර පින මතු දිනක බුදුවලවක් සලසන ආර්ය මෛත්‍රී නාථ මිද්දෝසතානන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාට තල්පේ සාක්ෂි මහේ සාක්ෂි දෙවියන්ට මේ පුණ්‍ය භූමියට ගමට පලාතට රටට අධිගෘහෙට සියලු උපකාරක කල්යාණ මිත්‍ර දෙවියන්ට පින්වත් වේවා දිවයේ සුර වැඩි දියුණු වේවා පතන බෝධීන් නිවනින් සරසෙත්වා සාදු කියන දෙවියන්ට අජන්ත පතිරණ මහත්මයාගෙන් නමින් මමෙතනිය නමින් දෙකුල යන්නේ මේ පරිලෝකීය මෞර්තිය සහෝදර ගුරුවරු ඥාති මිත්‍ර දූ ධර්මිතවත් අසල් වෙසි යම් තාක් මේ ජීවිතේ සංසාර ජීවිතේ ඥාතිවරු යැත්තකින් බලාපොරොත්තු වෙහෙමට ඔබ අප හැම දෙනා නමින් මේ පරිලෝකීය මෞර්තිය සහෝදර ගුරුවරු ආදී සකල දෙනාතු වර්ගයාට විහාරගණේ අපවත්ති වදාලාචාරි පාචාරි සිල් ස්වාමීන් වහන්සේලාට මේ පුණ්‍ය භූමියේ කොට නගන්නට මේ සමහන්සේ ධනෙලිය පැහැදම් කොට නියගිය ධාරක කාරකාදී හැමටත් මේ පින්හත්පත් වේවා මේ පින් බලයෙන් සසර ජීවිත සුවපත් වේවා එහෙම සංසාර දුක් නිවා කොට අමා මහ නිවෙන සනසිට්වායි සාදු කියලා සමාසනා. හදන්ත පතිරණ මහත්මයාගේ සුමුදුනන්දන මහත්මිය දෙපාර්ශවයේ සුජීවත්ව වාසය කරන මෞපිය ගුරුවර වැඩි සිටි බන්දු මිත්‍රාදීන්ගේ නම් වේ හැම දිනාට මේ පුණ්‍ය ගලෙන් කුසල ගලෙන් පුරුවන්ගේ ආභාවයෙන් ආශිර්වාදේ නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සියලු යහපත සියලු සාන්තිය සහනේ සනසිර ළඟා වේවා. ඔබ දෙපළටත් දරු දෙපළටත් සියලු අපල වඳුරු කරදර බාධක කාචිත්ත පීඩාවන් දුරු නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සියලු යහපත සියලු සාන්තිය සහනේ සනසිර උදාපත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේ ඔබ අප සෑම සියලු දෙනාට හැදු වැඩි පුරතම අපිය දූතරු පවුල් වල සෑම සියලු දෙනාට පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුනුවන් ඥාන බලයෙන් ආශිර්වාදේ සියලු අපල උපන්තරව දෘශ්‍යමාන අදෘශ්‍යමාන වූ බාධක මගහැරි නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැරසේවා. අපල වඳුරු කරදර බාධක කා චිත්ත පීඩාවන් මගහැරේවා. සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමුරුදු වේවා. සසර ගමනේ සරණාතුරු නිතර දුක් වතුරසේ ත්‍රිපතර පවත්නා සිව අපායාදී දුකති බයකට සාපිපාසාදී දුකකට කිසිතරක් නොපැමිණ දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් මා මහන් වහන්සේෙන් සැනසුම් කල් නොවේවා අපි හැම දෙනාට ලැබේවා සැනසුම්. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති වේච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමින් යතු.